ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සෝදානම ඌවේ ගුරු කිතරින් 11 ශ්‍රේණියේ ගණිතය පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ 11 ශ්‍රේණියේ ගණිතය පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්ත ගුරුතුමන්.
දයබරදුවේ පුතේ, ඌව ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වන ගුරු ගෙදර වැඩසටහන තුළින් අද අපි අපස සාමාන්‍ය පෙළ ගණිතයේ විෂය කතා කිරීමට සූදානම් වන මේ මොහොතේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ගැන කතා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. දයබරදුවේ පුතේ, අපි මීට පෙර දිනක ආරම්භ කරපු ප්‍රතිශත කියන මාතෘකාවේ ඊළඟ පියවර අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ විෂයමාලාව තුල ප්‍රතිශත මාතෘකාව පියවර දෙකක් ඔස්සේ හදාරන්නට ඔබට තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි අද පාසල් අධ්‍යාපනයෙන් සමු අරගෙන නිවසට වී සිටින මේ මොහොතේ අතිශය භයංකාර COVID-19 වෛරසය නිසා වැළඳෙන කොරෝනා රෝගය පිළිබඳ නිතර නිතර තොරතුරු අසමින් දකිමින් භීතියට පත්වෙමින් සිටින මේ මොහොතක අපේ අධ්‍යාපනයේ අතරමඟ නවතාලීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. දයාබර දුවේ පුතේ, ඔබ නිවසට වී ඉතාමත්ම හොඳින් මෙමෙ වැඩසටහන් වලට සවන් දීමෙන් ඔබගේ අධ්‍යාපනය අතරමඟ නොනවත්වා අඛණ්ඩව සිදු කර ගැනීමට හැකිවනවා බව අප ඉතා හොඳින් දන්නා කාරණාවක්. එනිසා දයාබර දුවේ පුතේ, මේ පාඩම ඔබ ඉතා හොඳින් අවධානයෙන් අසාගෙන සිටියොත් ඔබට පුළුවන් මේ අපි කතා කරන විෂය කරුණු ඉතාම හොඳින් ධාරණය කරගන්නට. එහෙමනම් දුවේ පුතේ, අපි අද කතා කරමු 10 ශ්‍රේණියේදී ප්‍රතිශත මාතෘකාව යටතේ ඔබට ඉගෙන ගැනීමට තිබෙන කාරණා මොනවාද කියන එක පිළිබඳව මුලින්ම 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබ දැන් සිටින්නේ අපොද සාමාන්‍ය පෙළ විභාගයේ සූදානම් වන පළමු වසරේ දරුවන් හැටියට. නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීමේ නිපුණතාවයේ ලබා ගැනීමට අවශ්‍ය අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයක් ලෙස ප්‍රතිශත පාඩම අපිට ගණිත විෂය තුල හඳුන්වා දෙන්නට පුළුවන්. නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීමේ නිපුණතාවය ඔබට තිබීම පුරවැසියන් හැටියට ජීවත් වීමේදී අත්‍යවශ්‍ය වන ඉගෙනුම් සංකල්පයක්. ඉතින් එහෙමනම් දුවේ පුතේ, මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප ගණේලා සැලකෙන ප්‍රතිශත මාතෘකාව යටතේ 10 ශ්‍රේණියේ තිබෙන විෂය අන්තර්ගතය පිළිබඳව මා ඔබට මුලින්ම කරුණු පැහැදිලි කරන්නම්. දුවේ පුතේ, 10 ශ්‍රේණියේ ප්‍රතිශත මාතෘකාව යටතේ තිබෙන බදු වර්ග, තීරු බදු, ආදායම් බදු, වරිපණම් බදු, එකතු කළ අගේ මත බද්ද යන මෙන්න මේ විෂය කරුණු අත්‍යවශ්‍ය ගිනුම් සංකල්ප හැටියට සැලකෙනවා. ඒ විතරක් නෙමෙයි, 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නවා සුළු පොලිය කියලා තවත් ප්‍රතිශත මාතෘකාව යටතේ එන විෂය කරුණක්. අන්නේ සුළු පොලිය පිළිබඳවත් දැනගෙන සිටීම අපිට අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයක් වෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරලා බලමු මෙන්න මේ කිව්ව මාතෘකාවල විෂය අන්තර්ගතය තුල තිබෙන ඉගෙනුම් ඵල මොනවාද කියන එක. බදු වර්ග හඳුනා ගැනීමට ඔබට පුළුවන් වෙන්නට ඕනි. බදු වර්ග ආසිත ගණනය කිරීම වල යෙදීමට හැකියාව තියෙන්නට ඕනි. ඒ වගේම බදු ආශ්‍රිත ගැටලු විසඳීමේ හැකියාව ඔබට තිබෙන්නට ඕනි. ඒ වගේම දුවේ පුතේ සුළු පොලිය ගැන කතා කරනකොට මුදල ඒ වගේම පොලි අනුපාතිකය සැලකිල්ලට ගනිමින් ගණනය කරන පොලිය සුළු පොලිය ලෙස හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. යම් මුදලක් සඳහා එකම පොලි අනුපාතිකයක් යටතේ සමාන කාල පරාසයක් තුලදී ලැබෙන පොලිය යම් මුදලක් සඳහා එකම පොලි අනුපාතිකයක් යටතේ සමාන කාල පරාසයක් තුලදී ලැබෙන පොලිය සමාන බව හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම දුවේ පුතේ මුදලක් සඳහා දී ඇති කාලයට හා පොලි අනුපාතිකයට අනුව අදාළ පොලිය කොපමණ දැයි සොයා ගැනීමත් ඔබට හැකියාව තිබිය යුතු ඉගෙනුම් ඵලයක් වෙනවා. අවශ්‍ය තොරතුරු දී ඇති විට පොලිය හෝ පොලි අනුපාතිකය හෝ කාලය හෝ මුදල සෙවීමේ ගැටලු විසඳීමේ හැකියාවත් ඔබට තිබීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඉතින් දුවේ පුතේ 10 ශ්‍රේණියේදී මෙන්න මේ ඉගෙනුම් ඵල තමයි ඔබට අත්පත් කරගත යුතු වෙන්නේ. විශේෂයෙන්ම මෙවැනි ඉගෙනුම් ඵල වෙත ළඟා වීමේදී ප්‍රතිශත පූර්ණ සංඛ්‍යාවන පරිදි වූ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පිළිතුරු ලෙස ලැබෙන ගණනය කිරීම පමණයි ඔබට ප්‍රශ්න පත්‍රයේදී ඇතුළත් වෙන්නේ. ඒ නිසා ඔබ කිසිසේත්ම බිය යුතු වන්නේ නැහැ. ඉතා සරල ආකාරයට ඉතා පහසුවෙන් ඔබට මෙම මාතෘකාව යටතේ ලැබෙන ගැටලු විසඳීමේ හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම නම් දුවේ පුතේ විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප ඇතුළත් ප්‍රශ්න ගණිතය එක පත්‍රයේදී තමයි ඔබට හමු වෙන්නේ. ගණිතයේ එක ප්‍රශ්න පත්‍රය ඒ කොටස කෙටි ප්‍රශ්න 25කින් යුක්ත වෙනවා. ඒ වගේම B කොටස රචනා ව්‍යුහගත රචනා ප්‍රශ්න 5කින් සමන්විත වෙනවා. මෙන්න මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 තුල ප්‍රතිශත මාතෘකාව යටතේ එක් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. ඉතින් එහෙම නම් දුවේ පුතේ මේ ප්‍රශ්නවල තියෙන විශේෂත්වය තමයි මේවායේ ප්‍රතිශත සංඛ්‍යා අපට ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාමය ආගයන්. ඒ වගේම පිළිතුරු සුළු කිරීමේදීත් පූර්ණ සංඛ්‍යාමය පිළිතුරු තමයි ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට සුළු කිරීම ඉතා පහසු වෙනවා. ඒ වගේම දුවේ පුතේ අපි 11 ශ්‍රේණියේ ප්‍රතිශත මාතෘකාවේ තිබෙන කාරණා කතා කරොත් 11 ශ්‍රේණියේදී ප්‍රතිශත මාතෘකාව යටතේ ඔබට ඉගෙන ගන්නට තිබෙනවා වැල් පොලිය, ඒ වගේම හීනවන ශේෂයේ මත පොලිය සහ සීමා සහිත සමාගම්වල කොටස් කියන මාතෘකා තුන. එහෙම නැත්නම් අපි ඒක කියනවා කොටස් වෙළඳපළ කියලා. එතකොට කොටස් වෙළඳපළ, වැල් පොලිය ගණනය කිරීම, හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීම කියන මෙන්න මේ විෂයාන්තර්ගතයන් ටික තමයි 11 ශ්‍රේණියේදී ඔබට හදාරන්නට තිබෙන්නේ. මෙන්න මේ විෂයාන්තර්ගතයෙන් වැල් පොලිය සහ කොටස් වෙළඳපළ කියන මාතෘකා දෙක පමණයි අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප යටතට වැටෙන්නේ. එතකොට 11 ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගන්නා හීනවන ශේෂයේ මත පොලිය ගණනය කිරීම කියන විෂය කොටස අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයක් ලෙස සැලකෙන්නේ නැහැ. එය ඉහළ මට්ටමේ ගණිත හැකියාවන් පෙන්වන විෂය කරුණක් හැටියටයි අපට හඳුන්වන්නට පුළුවන්නේ. හොඳයි දුවේ පුතේ, අපි දැන් මෙන්න මේ 10 ශ්‍රේණියේ කියපු මාතෘකා පිළිබඳව මුලින්ම කතා කරලා බලමු. දැන් ඔබ දන්නවා 10 ශ්‍රේණියේදී අපි අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප හැටියට බදු වර්ග හඳුනා ගැනීම ඉතා වැදගත් වන බව. ඒ බදු වර්ග හඳුනා ගැනීමේදී අපි මුලින්ම කතා කරමු බදු වර්ග මොනවාද කියලා. එක බදු වර්ගයක් තමයි. අපි දැන් මේ බදු වර්ග කියන එක ගැන කතා කරන්නට කලින් අපි දැනගෙන සිටිය යුතු වෙනවා මේ බදු කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. රජයේ විසින් රටේ පුරවැසියන් වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සුබසාධනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය ආදී බොහෝ ශේෂ්ත්‍ර ඔස්සේ විවිධ සේවාවන් ලබා දෙනවා. ඔබ දන්නවා ඔබට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය නොමිලේ මොනතරම් පහසුකම් ලැබෙනවාද කියන එක. ඒ වගේම සෞඛ්‍ය ශේත්‍රයේ මේ දිනවල සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඉතින් මේ සෞඛ්‍ය ශේත්‍රයේ සියලු දිනාටම නොමිලේ සැපයන සේවාවන් අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. දැන් ඔබ නිරෝධායන යෙමින් පවතින සමාජ වටපිටාවක ජීවත්ව නිසා ඔබ දකිනවා ඇති මේ නිරෝධායන වන පවුල්වලට රජයේ විසින් රුපියල් 10,000ක් වටිනා භාණ්ඩ බල්ලක් නොමිලේ ලබා දෙනවා. ඉතින් මෙන්න මෙවැනි කටයුතු තමයි සමාජ සුබසාධන කටයුතු කියලා කියන්නේ. ඒ වගේම කෘෂිකර්මාන්තයේ ප්‍රවාහන ආදී ක්ෂේත්‍රවලත් ඔබට පාසල් ගමන යන්නට අවශ්‍ය කරන බස් රථයේ ප්‍රවේශ පත්‍රයේ මුදලින් 3/1ක් පමණක් අය කර ඉතා සහනදායී විදිහට ඔබට මාසික වාර ප්‍රවේශ පත්‍රය ලබා දෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ යෙදෙන අපේ ගොවියන්ට, කෘෂිකර්මාන්තයේ යෙදෙන වෘත්තිකයන්ට රජයේ විසින් විවිධාකාරයේ සහනාධාර ලබා දෙනවා. උදාහරණයක් විදිහට පොහොර සහනාධාරය, ඒ වගේම නියං සමයකදී හානියක් සිදුනොත් අන්නේ නියං සමයෙන් සිදු හානිය පාඩුව වළක්වා ගැනීම සඳහා රජයෙන් සහනාධාර මුදල් ලබා දීම ආදී වශයෙන් ඔබ දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් සමාජයේ වටපිටාව පිළිබඳ විමසා බැලුවොත් බොහෝ එවැනි ආධාර උපකාර රජයේ මගින් ලබා දෙන බව ඔබට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් දයාබර දුවේ පුතේ, මෙන්න මේ සඳහා රජයට අතිවිශාල මුදල් කන්දරාවක් වැය වෙනවා. ඉතින් මෙන්න මේ මුදල් රජය උපයා ගැනීමේ එක් ක්‍රමයක් හැටියට තමයි රජය රටේ ඉන්න වැසියන්ගෙන්, රටේ සිටින වැසියන්ගෙන්, ඒ වගේම විවිධ සේවාවන්ගෙන් රජය අය කරගන්නවා කිසියම් මුදලක්. අන්නේ අය කරගන්නා වූ රජයේ විසින් අය කරගන්නා වූ මුදල් තමයි බදු මුදල් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ බදු ඍජු බදු, වක්‍ර බදු ආකාරයේ විවිධ ක්‍රමවලට අය කරගැනීමේ උපක්‍රම රජයේ මුදල් අමාත්‍යාංශයේ විසින් යොදවලා තියෙනවා. එතකොට දුවේ පුතේ, මෙන්න මේ අය කරන බදු මුදල කීයද? බදු වල වටිනා බද් කොපමණ බදු මුදලක් අය කරනවාද? කවර සේවාවන්ගෙන් බදු අය කරගන්නවාද? කවර භාණ්ඩ වලින් අය කරගන්නවාද කියන එක පිළිබඳව තීරණ ගැනීම සිදු කරන්නේ ඒ රටේ රජයේ විසින්. ඉතින් රජයේ විසින් මේ ආකාරයට ඍජු බදු, වක්‍ර බදු ආකාරයට රටේ ඉන්න වැසියන්ගෙන් අය කරගන්නා වූ මුදල් තමයි අපි බදු මුදල් කියලා කියන්නේ. ඉතින් දුවේ පුතේ, අපි මේ බදු මුදල් වලින් අපි ලබා ගත්තා වූ උපකාරය, අපි ලබා ගත්තා වූ සහනය මතකයේ තිබෙනවා නම් ඔබත් යම් දිනක මේ රටේ පුරවැසියන් බවට පත් වූ විට බදු ගෙවීම තමන්ගේ රට වෙනුවෙන් කරන යුතුකමක්සේ සලකන්නට ඉගෙන ගත යුතු වෙනවා. ඉතින් අන්න ඒක අපේ වටිනා යුතුකමක් බවත් මෙහිදී සිහිපත් කරන්නට කැමැතියි. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු මේ බදු වර්ග මොනවාද කියලා. අපි එකක් තමයි 10 ශ්‍රේණියේදී කතා කරනවා, වරිපණම් බදු. වරිපණම් බදු කියලා කියන්නේ දුවේ පුතේ, පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශයේ තුල සිටින වැසියන්ගෙන් අය කරගන්නා වූ මුදල්. පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශයේ සිටින වැසියන්ගෙන් අය කරගන්නා වූ මුදල් තමයි වරිපණම් බදු කියලා කියන්නේ. එතකොට පළාත් පාලන ආයතන කිව්වහම අපේ රටේ තියෙනවා විවිධ පළාත් පාලන ආයතන. ඔබට මතක් වෙනවා ඇති පළාත් සභා, ඒ වගේම මහනගර සභා, නගර සභා, ඒ වගේම ප්‍රාදේශීය සභා. මෙන්න මේ ආදී වශයෙන් තියෙන කුමන හෝ පළාත් පාලන ආයතනයකට මේ රටේ වැසියන් අයත් වෙනවා. ඉතින් අන්නේ පළාත් පාලන ආයතන මගින් තම බල ප්‍රදේශයේ තුල සිටින වැසියන්ගෙන් අය කරගන්නා වූ මුදල් තමයි වරිපණම් බදු කියලා අපි කියන්නේ. ඉතින් මේ වරිපණම් බදු ගණනය කිරීමේදී අපි යොදා ගන්නා වූ ක්‍රමයේ කුමක්ද? වාර්ෂිකව තමයි වරිපණම් මුදල අය කරගන්නේ. ඒ වගේම ඒ වාර්ෂිකව අය කරගන්නා වූ වරිපණම් මුදල තීරණය කරන්නේ, ප්‍රකාශ කරන්නේ ප්‍රතිශතයක් විදිහට. මෙන්න මේ ප්‍රතිශතයට අපි කියනවා වාර්ෂික වරිපණම් ප්‍රතිශතය කියලා. මේ වාර්ෂික වරිපණම් ප්‍රතිශතය තීරණය කරන්නේ, වාර්ෂික වරිපණම් ප්‍රතිශතය ප්‍රකාශයට පත් කරන්නේ රටක මධ්‍යම රජයේ. එතකොට පළාත් පාලන ආයතනයට රජයේ මුදල් අමාත්‍යාංශයේ විසින් නියම කරනවා, මෙන්න මේක තමයි ඔබේ පළාත් පාලන ආයතනය අය කළ යුතු වරිපණම් බදු ප්‍රතිශතය කියලා. ඉතින් අන්නේ නියම කරන ප්‍රතිශතයට අනුව ඒ ප්‍රදේශයේ වාසය කරන වැසියන්ගේ දේපළවල වාර්ෂික වටිනාකම තක්සේරු කරලා අන්නේ වාර්ෂික වටිනාකමේ ප්‍රතිශතයක් හැටියට තමයි වරිපණම් මුදල ගණනය කරන්නේ. ඉතින් මෙහෙම වාර්ෂික වරිපණම් මුදල ගණනය කරලා ඒ වාර්ෂික වරිපණම් මුදල ගෙවීම සඳහා ඒ වැසියන්ට නැත්නම් ඒ තම බල ප්‍රදේශයේ සිටින ප්‍රදේශවාසීන්ට සහනයක් සැලසලා දීලා තියෙනවා. ඒ තමයි වාර්ෂික වරිපණම් මුදල හතරට බෙදලා වාරික හතරක් ලෙස ගෙවීමට හැකියාව ලබා දීම. එහෙමනම් වාර්ෂික වරිපණම් මුදල හතරට බෙදුවාම අන්නේ ලැබෙන එක් වාරිකයක් මාස 3කට වරක් ගෙවිය යුතු වෙනවා. එක් වාරිකයක් මාස 3කට වරක් ගෙවිය යුතු වෙනවා. එහෙමනම් දුවේ පුතේ අවුරුද්දක වරිපණම් මුදල හතරට බෙදුවාම වාරික හතරක් හැදෙනවා. අන්නේ එක් වාරිකයක වටිනාකම අපි කියනවා කාර්තුවකදී ගෙවිය යුතු වරිපණම් මුදල කියලා. එතකොට කාර්තුවකදී ගෙවිය යුතු වරිපණම් මුදල හදාගන්නේ එහෙමනම් කොහොමද? වාර්ෂික වරිපණම් මුදල හතරට බෙදෙනවා. වාර්ෂික වරිපණම් මුදල හතරෙන් බෙදුවාම අන්න කාර්තුවක වරිපණම් මුදල එනවා. එහෙමනම් කාර්තුවක් කියන්නේ මාස 3ක් බව ඔබ හොඳට මතක තබා ගත වෙනවා. ඒ වගේම අවුරුද්දකට කාර්තු හතරයි. ඉතින් ඒක නිරවුල් මතකයක තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ දරුවෝ අවුරුද්දකට කාර්තු 3යි, කාර්තුවක් කියන්නේ මාස 4යි කියලා ආපස්සට වැරදි මතකයේ තියාගෙන පටලවා ගන්නවා. ඉතින් ඒ නිසා දුවේ පුතේ අවුරුද්දකට කාර්තු 4යි කියන එක මතක තබා ගැනීමයි ඉතා වැදගත් වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ වාර්ෂික වරිපණම් මුදල අපි ගණනය කරගන්නේ කොහොමද? වරිපණම් ප්‍රතිශතය වාර්ෂික වටිනාකමෙන් ගුණ කරගන්න. දැන් අපි බලමු තීරුබදු. තීරුබදු කියලා කියන්නේ අපේ රටේ ඕනෑම රටක ඒ රටට අවශ්‍ය කරන භාණ්ඩ පිට රටින් ගෙන්වා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය කරන නිෂ්පාදන ද්‍රව්‍ය පිට රටට යැවීමත් සිදු කරනවා. ඉතින් එහෙමනම් මේ කාර්යයන් දෙක අපි හඳුන්වන්නේ ආනයනය හා අපනයනය කියලා. එතන මේ භාණ්ඩ ආනයනය හා අපනයනයේදී එම භාණ්ඩවල වටිනාකම මත අය කරන බදු මුදල් තමයි තීරුබදු කියලා කියන්නේ. විශේෂයෙන් භාණ්ඩ ආනයනය හා අපනයනයේදී තමයි මේ තීරුබදු අය කිරීම සිදු කරන්නේ. එතකොට මේ බදු මුදල තීරණය කරන්නේ රජයේ විසින්, මුදල් අමාත්‍යාංශයේ විසින්. එතකොට යම්කිසි භාණ්ඩයකට නියම කරන ගෙවිය යුතු තීරුබදු මුදල හොයා ගැනීමට නම් අපි මොකද කරන්නේ? මේ තීරුබදු ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රතිශතයක් ලෙස. ඉතින් අන්න ඒ නිසා තීරුබදු මුදල හොයා ගන්නට අවශ්‍ය නම් අපි කල යුතු වෙන්නේ තීරුබදු මුදල ගණනය කරගන්න, තීරුබදු ප්‍රතිශතයෙන් භාණ්ඩේ වටිනාකම නැත්තම් මෙහිදී අපි විශේෂයෙන් මතක තබා ගත යුතුයි ඒ භාණ්ඩේ ආනයනික වටිනාකම මත තමයි තීරුබදු ගණනය කරන්නේ. ආනයනික වටිනාකමෙන් තීරුබදු ප්‍රතිශතයේ ගුණ කරාම අපට පුළුවන් තීරුබදු මුදල ගණනය කරගන්නට. ඒ වගේම තවත් බදු වර්ගයක් තමයි වටිනාකමේ අගය මත එකතු කළ බද්ද. වටිනාකමේ අගය මත එකතු කරන බද්ද අපි කෙටි යෙදුමකින් දක්වනවා වැට් කියලා. ඉතින් එහෙමනම් වටිනාකමේ අගය මත එකතු කරන බද්ද ප්‍රකාශ කරන්නේ ප්‍රතිශතයක් විදිහට. ඉතින් මෙන්න මේ බදු මුදල ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කරාම ඒ ප්‍රතිශතේ භාවිතා කරලා අපිට වටිනාකමේ අගය මත එකතු කළ බද්ද කොච්චරද කියලා ගණනය කරගන්නට පුළුවන්. එතෙන්දිත් අපි කරන්නේ වටිනාකමේ අගේ මත එකතු කරන බදු ප්‍රතිශතයෙන් ගුණ කරනවා. එතකොට අපට ලැබෙනවා අන්න ඒ වැට් මුදල කීයද කියන එක. ඊළඟ බදු වර්ගයේ තමයි ආදායම් බදු. ආදායම් බදු. ආදායම් බදු කියලා කියන්නේ පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම් ප්‍රමාණය මත අය කරන මුදල්. මේ වාර්ෂික ආදායම් ප්‍රමාණය විශේෂයෙන්ම මේ රටේ විවිධ ව්‍යාපාරිකයන්ගෙන්, වෙළෙන්දන්ගෙන්, ඒ වගේම විධායක ශ්‍රේණියේ සිටින නිලධාරීන්ගෙන්, ඒ ආදී වශයෙන් රටේ යම් පුරවැසියන් පිරිසකගෙන් තමයි අය කර ගැනීමට නියම වෙලා තිබෙන්නේ. එහෙමනම් පුද්ගලයන්ගේ වාර්ෂික ආදායම් ප්‍රමාණය මත අය කරන බදු මුදල් තමයි ආදායම් බදු කියලා කියන්නේ. එතකොට මේ ආදායම් බදු මුදල ආදායම් සීමාවන් අනුව ආදායම් අය කරන ආදායම් බදු ප්‍රතිශතය වෙනස් වෙනවා. ඒ පුද්ගලයාගේ ආදායමේ ආදායම් සීමා කොටස් කරලා තිබෙනවා. අන්න ඒ කොටස් වලට අනුව බදු ප්‍රතිශතය වෙනස් වෙනවා. අපි ගත්තොත් උදාහරණයක් හැටියට සාමාන්‍ය කෙනෙකුගේ වාර්ෂික ආදායමෙන් රුපියල් ලක්ෂ 5ක් බදු වලින් නිදහස් කරනවා. ඊට වඩා වැඩිවන ආදායම සඳහා තමයි ආදායම් බදු ප්‍රතිශතයේ මත බදු ගණනය කිරීම සිදු කරන්නේ. ඉතින් අපි බලමු උදාහරණ ගැටළු වලින් මේවා කොහොමද ගණනය කරන්නේ කියලා. හොඳයි දුවේ පුතේ, අපි 10 ශ්‍රේණියේ බදු පිළිබඳ මාතෘකාව යටතේ බදු වර්ග ඉගෙන ගත්තා. දැන් බදු වර්ග, අපි කතා කරන බදු වර්ග හතරක් කිව්වා. වරිපණම් බදු, තීරු බදු, වටිනාකමේ අගේ මත එකතු කළ බද්ද සහ ආදායම් බදු. දැන් අපි බලමු උදාහරණයක් සලකලා මේ බදු ගණනය කිරීම පිළිබඳ ගැටලුවකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා. දුවේ පුතේ, අපි මම මෙන්න මෙහෙම ගැටලුවක් ඔබ ඉදිරියේ තබනවා. ඔබ ළඟ පෑනක් පොතක් තිබෙනවා නම් මේ සටහන් කරගන්නටත් පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. එහෙම නැත්නම් 10 ශ්‍රේණියේ ප්‍රතිශත පාඩම, 10 ශ්‍රේණියේ ගණිතයේ පොතේ ප්‍රතිශත පාඩමට යොමු වෙන්න, අන්න එතකොට පුළුවන් ඔබට මේ වැනි උදාහරණ තව තවත් දකින්නට. මම උදාහරණයක් හැටියට මෙහෙම ගත්තොත්, එක්තරා පළාත් පාලන ආයතනයක් 100%ක වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් යටතේ බදු අය කරයි. මෙම බල ප්‍රදේශයේ වාර්ෂික වටිනාකම 40,000ක් වූ නිවසකින් කාර්තුවකදී අය කරන වරිපණම් බදු මුදල සොයන්න. අන්න එහෙමනම් දුවේ පුතේ, අපි දන්නවා පළාත් පාලන ආයතනය වරිපණම් බදු අය කරන බදු ප්‍රතිශතය 100%යි. ඒ ප්‍රදේශයේ තිබෙන මේ දේපළවල වාර්ෂික වටිනාකම තක්සේරු කරලා තියෙනවා රුපියල් 40,000යි කියලා. එහෙනම් වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 40,000ක් වන නිවසකින් කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් මුදල සොයන්න කියලා තමයි අපිට තියෙන්නේ. අපි දන්නවා වාර්ෂික වරිපණම් මුදල හොයාගත්තා නම් ඒ මුදල 4ෙන් බෙදුවාම කාර්තුවක වරිපණම් මුදල ලැබෙන බව. එහෙමනම් දුවේ පුතේ, වාර්ෂික වරිපණම් මුදල කොහොමද හොයන්නේ? 100ෙන් 8 ගුණ කිරීම 40,000. 100ෙන් 8 40,000ෙන් ගුණ කරාම අන්න අපිට ලැබෙනවා පිළිතුර 8,000. 100ෙන් 4 100ෙන් 8 ගුණ කිරීම 40,000, අපිට ලැබෙනවා පිළිතුර රුපියල් 5,000. දැන් එහෙමනම් අපි මොකද කරන්නේ? මේක වාර්ෂික වරිපණම් මුදල, වාර්ෂික වරිපණම් මුදල 4ෙන් බෙදමු. 4ට බෙදුවාම අපිට එනවා වාර්ෂික වරිපණම් මුදල. ඒ වාර්ෂික වරිපණම් මුදල ගණනය කරගත්ත වාර්ෂික වරිපණම් මුදල අපි ගත්තොත්, නැවත සැරයක් බලමු, යලිත් සුළු කරමු. 100ෙන් 8 ගුණ කිරීම 40,000. 100ෙන් 8 ගුණ කිරීම 40,000 සුළු කරගත්තහම අපිට ලැබෙනවා 100.2ට 40,000.2 කපලා දාලා ඉතුරු වෙන 400 8ෙන් ගුණ කරනවා. ඉතුරු වෙන 400 8ෙන් ගුණ කරාම ලැබෙන පිළිතුර 3,200යි. එහෙනම් වාර්ෂික වරිපණම් මුදල රුපියල් 3,200යි. මේ 3,200 කාර්තුවකට කීයද කියලා බලන්නට අපි 4ෙන් බෙදනවා. 4ෙන් බෙදුව විට අපට ලැබෙන පිළිතුර තමයි 800. එහෙමනම් කාර්තුවක වරිපණම් මුදල රුපියල් 800යි. අන්න එහෙමයි කාර්තුවක වරිපණම් මුදල ගණනය. තවත් ගැටලුවක් බලමු. දැන් අපි කතා කරනවා වාර්ෂික වටිනාකම රුපියල් 30,000ක් වූ නිවසකින් කාර්තුවකදී ගෙවන වරිපණම් මුදල රුපියල් 750කි. පළාත් පාලන ආයතනය බදු අය කළ ප්‍රතිශතය සොයන්න. පළාත් පාලන ආයතනය අය කරන වරිපණම් බදු ප්‍රතිශතය සොයන්න. අන්න දුවේ පුතේ, කාර්තුවකට අය කරන වරිපණම් මුදල 750යි. ඒ දේපළවල වාර්ෂික වටිනාකම රුපියල් 30,000යි. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට හොයන්න. කාර්තුවක වරිපණම් මුදල 750යි. කාර්තුවක වරිපණම් මුදල මගින් අපි වාර්ෂික වරිපණම් මුදල හොයමු. කෙසේද සොයන්නේ? කාර්තු 4යි අවුරුද්දකට, කාර්තු 4යි. එහෙමනම් අපි කාර්තුවක වරිපණම් මුදල 4ෙන් ගුණ කරාම වාර්ෂික වරිපණම් මුදල එනවා. 750 4ෙන් ගුණ කරාම රුපියල් 3,000යි. එහෙමනම් දුවේ පුතේ, වාර්ෂික වරිපණම් මුදල 3,000යි. දැන් ඔබ දන්නවා රුපියල් 30,000ක් වටිනා වාර්ෂික වටිනාකමක් ඇති මේ නිවස සඳහා වාර්ෂිකව ගෙවිය යුතු බදු මුදල රුපියල් 3,000යි. එහෙමනම් ප්‍රතිශතයේ කියලා කියන්නේ 100ට කීයද කියන එක. ඉතා පහසුයි එහෙනම් අපිට මේක හදන්නට. රුපියල් 30000කට 3000යි නම් 100ට කීයද? අන්න වාර්ෂික වරිපණම් ප්‍රතිශතයේ සොයාගන්න ක්‍රමය. එහෙමනම් අපි ඒක ලියන්නේ කොහොමද? 3000 බෙදීම, ඒ කියන්නේ ඉරක් ගැහුව යටින් ඊට යටින් ලිව්වා 30000. එහෙමනම් දැන් මේක භාගයක් බවට පත් වෙනවා. 30000න් 3000 ගුණ කිරීම 100ට 100. 30000න් 3000 ගුණ කිරීම 100ට 100 සුළු කරගත්තාම අන්න පිළිතුර 100ට 10යි. ඉතා පහසුවෙන් වාර්ෂික වරිපණම් ප්‍රතිශතය හොයාගත්තා 100ට 10යි බව. ඉතින් මෙන්න මේක ඉතා පහසුවෙන් වරිපණම් බදු ප්‍රතිශතය සොයා ගැනීමට හැකි ක්‍රමයක්. මේ ගැටලුව ඔබට තවත් විදිහකට විසඳන්නටත් පුළුවන්. දැන් ඔබ දන්නවා කාර්තුවක වරිපණම් මුදල හොයාගන්න නම් අපි කළ යුතු වන්නේ, මේ යොදාගත යුතු වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය. මොකක්ද? කාර්තුවක වරිපණම් මුදල සමානයි වරිපණම් ප්‍රතිශතය ගුණ කිරීම වාර්ෂික වටිනාකම බෙදීම 4. වාර්ෂික වරිපණම් ප්‍රතිශතයේ ගුණ කිරීම වාර්ෂික වටිනාකම බෙදීම 4. අන්න අපිට එනවා කාර්තුවක වරිපණම් මුදල. දැන් ඔය ප්‍රකාශනයේට මේ දත්ත ආදේශ කිරීමනොත් එය සුළු කිරීමෙන් මේ ප්‍රතිඵලෙම ලබා ගන්නට පුළුවන්. ආදේශ කරන්නේ කොහොමද? කාර්තුවක වරිපණම් මුදල තිබෙන තැනට 750 යදුවා. වරිපණම් ප්‍රතිශතය කියන එක අපි දන්නේ නැහැ. ඒක එහෙමම තිබ්බා. ගුණ කිරීම වාර්ෂික වටිනාකම වෙනුවට 30000 දැම්මා. ඉරක් ගහලා යටින් 4 ලිව්වා. එහෙනම් මෙන්න මේ ටික සුළු කරගත්තාම අපිට එනවා ඒ ප්‍රකාශනෙමුත් වරිපණම් ප්‍රතිශතය කියන එක උක්තේ කරගත්තොත් ඒකේ පිළිතුර 100ට 10ක් බව. ඉතින් දුවේ පුතේ, අන්න එහෙමයි වරිපණම් ප්‍රතිශතයේ සොයාගන්නේ. දැන් වරිපණම් යටතේ අපි ඉගෙන ගත්තා කාර්තුක වරිපණම් මුදල හොයන්නේ කොහොමද කියලා, වරිපණම් ප්‍රතිශතය හොයන්නේ කොහොමද කියලා. තවත් එකක් අපිට තිබෙනවා, වාර්ෂික වටිනාකම හොයන්නේ කොහොමද? වාර්ෂික වටිනාකම සොයන්නේ කොහොමද? මේ ඉතා වැදගත්. අපි බලමු ඒකට උදාහරණ ගැටලුවක්. 100ට 12ක වරිපණම් ප්‍රතිශතයක් අය කරන පළාත් පාලන ආයත බල ප්‍රදේශයක ඇති නිවසකින් කාර්තුවකදී රුපියල් 1620ක් වරිපණම් ලෙස අය කරගනි. එසේනම් එම නිවසේ වාර්ෂික තක්සේරු වටිනාකම කීයද? අන්න බලන්න දුවේ පුතේ, මේ දත්තේ ඉතා වැදගත්. කාර්තුවකට අය කරනවා 1620ක්. එහෙමනම් ඔබ මුලින්ම කරගත යුතු වන්නේ වාර්ෂික වරිපණම් මුදල සොයා ගැනීම. කාර්තුවකට 1620යි නම් එවැනි ඒවා 4ක් තමයි වාර්ෂික වරිපණම් මුදල. 1620 ගුණ කිරීම 4, අන්න අපට පිළිතුර හැටියට ලැබෙනවා 6480යි. එහෙනම් මේ නිවසේ වාර්ෂික වරිපණම් මුදල 6480ක් වෙනවා. දැන් දුවේ පුතේ, ඊළඟට අපි කරන්නේ කුමක්ද? ඊළඟට අපි කරන්නේ වාර්ෂික වරිපණම් ප්‍රතිශතයේ අදහස ගැන කල්පනා කරනවා. වාර්ෂික වරිපණම් ප්‍රතිශතයේ අදහස ගැන දැන් අපි කල්පනා කරමු. මොකක්ද කළ යුතු වෙන්නේ? වාර්ෂික වරිපණම් ප්‍රතිශතයේ 100ට 12යි. මෙන්න මෙහි අදහස ඉතා වැදගත්. 100ට 12යි. එහෙමනම් මේ 100ට 12යි වාර්ෂික වරිපණම් මුදල. මේකෙන් අදහස් කරන්නේ කුමක්ද? වරිපණම් ලෙස රුපියල් 12ක් අය කරන්නේ වාර්ෂික වටිනාකම 100ක් වන නිවසකින්. වරිපණම් ලෙස වර්ෂයකට රුපියල් 12ක් අය කරන්නේ වාර්ෂික වටිනාකම රුපියල් 100ක් වන නිවසකින්. අන්නේ අදහස ඔස්සේ තමයි මේ ගැටලුව යා යුත්තේ. එහෙමනම් දුවේ පුතේ, අපි මේකෙදි කරන්නේ මොකක්ද? වරිපණම් මුදල රුපියල් 12ක් නම් නිවසේ වාර්ෂික වටිනාකම රුපියල් 100යි. වාර්ෂික වටිනාකම රුපියල් 100ක් වන නිවසකින් අය කරන වරිපණම් මුදල රුපියල් 12යි. මේ ප්‍රකාශනය අපි ආපස්සට කියවමු. අන්න ඒක ඉතා වැදගත්. ඒ කියන්නේ කුමක්ද? වරිපණම් මුදල ලෙස රුපියල් 12ක් අය කරන්නේ වාර්ෂික වටිනාකම රුපියල් 100ක් වෙනවා නම්, අන්න ඒක තමයි අප ලියාගත යුත්තේ. එහෙනම් අපි මුලින් ලියනවා, වරිපණම් මුදල 12යි නම් වාර්ෂික වටිනාකම 100යි. වරිපණම් මුදල 12 නම් වාර්ෂික වටිනාකම 100යි. අන්න අපි ලිව්වා පළවෙනි ප්‍රකාශනයේ. වරිපණම් මුදල 12යි නම් ඉස්සරහට ඊතලයක් දාන්න වාර්ෂික වටිනාකම 100යි. දැන් අපට තියෙනවා අපි කතා කරපු නිවසේ වාර්ෂික වටිනා වරිපණම් මුදල 6480යි. එහෙමනම් එහි වටිනාකම කීයද කියලායි හොයන්නට ඕනි. එහෙමනම් අන්න යටපේලි අපි ලියනවා වාර්ෂික වරිපණම් මුදල 6480 නම් ඉස්සරහ ප්‍රකාශනයේ දැන් අපි ලියනවා. කොහොමද ලියන්නේ? රුපියල් 100 බෙදීම 12, 100 බෙදීම 12 ගුණ කිරීම 6480. 100 බෙදීම 12 ගුණ කිරීම 6480. එහෙමනම් දුවේ පුතේ 100 12න් බෙදලා 6480 න් ගුණ කරනවා කියන ප්‍රකාශනය සුළු කරගත්තාම අපට ලැබෙන පිළිතුර රුපියල් 54000යි. අන්න එහෙමනම් මේ නිවසේ වාර්ෂික වටිනාකම රුපියල් 54000ක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ මේකෙදි ඉතා වැදගත් වෙනවා වරිපණම් ප්‍රතිශතයේ අදහස. 100ට 12යි. එහෙමනම් වරිපණම් මුදල 12ක් නම් වාර්ෂික වටිනාකම 100යි. වරිපණම් මුදල 6480 නම් වාර්ෂික වටිනාකම හොයාගන්න 6480 12න් 100න් ගුණ කරන පිළිතුර 54000යි කියලා අපිට ලැබෙනවා. මේ ගැටලුව අපිට පුළුවන් අර ඉස්සෙල්ලා අපි මුලින් සඳහන් කරපු ප්‍රකාශනයේ භාවිතා කළත් සමීකරණයක් විදිහටත් හදා ගන්නට. ප්‍රකාශනයේ කුමක්ද? කාර්තුවක වරිපණම් මුදල සමානයි වරිපණම් ප්‍රතිශතයේ ගුණ කිරීම වාර්ෂික වටිනාකම 8. එහෙමනම් කාර්තුවක වරිපණම් මුදල වෙනුවට 1620 දැම්මා. වරිපණම් ප්‍රතිශතය 100න් 12 කියලා දැම්මා. වාර්ෂික වටිනාකම දන්නේ නැහැ, ඒක හිමම තිබ්බා. නැත්තම් x අකුරේ දාන්න පුළුවන්. ඊට පස්සේ බෙදීම 4. මෙන්න මේ ප්‍රකාශනයේ සුළු කර ගැනීමනුත් වාර්ෂික වටිනාකම උක්තේ කරගත්තොත් 54000යි කියන පිළිතුරට ඉතා පහසුවෙන් යන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේක තමයි අපි කියන වරිපණම් බදු ප්‍රතිශතයේ පිළිබඳ ගැටළු ආකාර තුනක් ඉන්නට තිබෙනවා. කාර්තුවක වරිපණම් මුදල සොයා ගැනීම එක ආකාරයක්, වරිපණම් ප්‍රතිශතයේ සොයා ගැනීම දෙවෙනි ආකාරය, වාර්ෂික වටිනාකම සොයා ගැනීම තුන්වෙනි ආකාරය. අන්න අපි ආකාර තුනටම ගැටළු තුන විසඳුවා. එහෙමනම් දුවේ පුතේ මේ බදු යටතේ තීරු බදු සහ වටිනාකමේ අගේ මත එකතු කළ බද්ද කියන එක දෙකම බදු වර්ග දෙකක්. නමුත් මේ දෙකම ගැටළු විසඳීම එකම ආකාරයට තමයි සිදුවෙන්නේ. අපි බලමු උදාහරණයක්. 155ක තීරු බදු අය කරන විදුලි උපකරණයක ආනයනික වටිනාකම රුපියල් 3500යි. තීරු බදු ගෙවූ පසු එහි වටිනාකම සොයන්න. මෙන්න ගැටලුව ඉතා වැදගත්. 155ක තීරු බදු අය කරන විදුලි උපකරණයක ආනයනික වටිනාකම රුපියල් 3500යි. තීරු බදු ගෙවූ පසු එහි වටිනාකම සොයන්න. දුවේ පුතේ මෙන්න එක ක්‍රමයක්. තීරු බදු මුදල 155යි. එහෙමනම් අපි ඉස්සෙල්ලා මේ භාණ්ඩයේ සඳහා තීරු බදු මුදල ගණනය කරමු. තීරුබදු මුදල ගණනය කරන්නේ කොහොමද? 100ට 55යි නම් 3500ට කීයද? 100න් 55 ගුණ කිරීම 3500. මේ පිළිතුර සුළු කරගත් මේ ගැටලුව සුළු කරාම ලැබෙන පිළිතුර 1935යි. දැන් මේ භාණ්ඩය සඳහා ගෙවිය යුතු තීරුබදු මුදල 1935යි. දැන් එහෙමනම් තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම හොයාගන්නට ආනයනික වටිනාකමට ගෙවන ලද තීරුබදු මුදල එකතු කළ යුතු වෙනවා. එහෙනම් ආනයනික වටිනාකමට ගෙවන ලද තීරුබදු මුදල එකතු කරාම 3500 එකතු කිරීම 1935 පිළිතුර 5435යි. අන්න පළවෙනි ක්‍රමේ තීරුබදු මුදල හෙව්වා, බදු මුදල ආනයනික වටිනාකමට එකතු කරලා තීරුබදු ගෙවූ පසු වටිනාකම හොයාගත්තා. දුවේ පුතේ තවත් ක්‍රමයක් තිබෙනවා. එකවරම තීරුබදු සහිත වටිනාකම සොයා ගැනීම. ඒ පුරුදු වීම ඉතා පහසුයි. කොහොමද බලමු. 155ක තීරු බද්දක් යන්නේ අදහස ආනයනික වටිනාකම රුපියල් 100ක් නම් රුපියල් 55ක තීරු බද්දක් ගෙවිය යුතුයි. එහෙමනම් ආනයනික වටිනාකම රුපියල් 100ක් වන භාණ්ඩයට තීරු බද්ද ගෙව්වට පස්සේ එහි වටිනාකම කීයද කියලා බලන්නට අපි කළ යුත්තේ මොකක්ද? ආනයනික වටිනාකමට ඒ සඳහා ගෙවිය යුතු බදු මුදල එකතු කිරීම. රුපියල් 100ක් සඳහා 55ක බද්දක් ගෙවනවා නම් රුපියල් 100ක භාණ්ඩය තීරුබදු ගෙවීමෙන් පසු 155ක් වේ. මේ ප්‍රකාශන ඉතා වැදගත්. රුපියල් 100කට ආනයනය කරන ලද භාණ්ඩය තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම 155යි. අන්න දුවේ පුතේ මේ ප්‍රකාශනය ඉතා වැදගත්. මෙමගින් තමයි අපි ගාන එකවරම හදාගන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි මේක ලියන්නේ කොහොමද? මුලින් අපි ලියමු ආනයනික වටිනාකම, අනිපැත්තෙන් ලියමු තීරුබදු ගෙවූ පසු වටිනාකම. එහෙම නැත්තං ආනයිනික වටිනාකම කියන්නේ තීරුබදු නැතිව වටිනාකම අපි ඒක කියනවා තීරුබදු රහිත මිල. බදු ගෙවීමෙන් පස්සේ වටිනාකම කියලා කියන්නේ කෙටි යෙදුමක් හැටියට ගත්තොත් බදු සහිත මිල. එහෙමනම් දුවේ පුතේ වම් පැත්තෙන් බදු රහිත මිල කියලා ලියා ගන්නවා, දකුණු පැත්තෙන් බදු සහිත මිල කියලා ලියනවා. දැන් අපි යටින් ප්‍රකාශනය ගන්නවා. කොහොමද ගන්නේ? බදු රහිත මිල රුපියල් 100ක් නම් එම භාණ්ඩේ බදු සහිත මිල රුපියල් 155යි. වම් පැත්තේ බදු රහිත මිල රුපියල් 100යි, දකුණු පැත්තේ බදු සහිත මිල රුපියල් 155යි. දැන් දෙවෙනි පේලියට අපි යනවා. අපිට අවශ්‍ය භාණ්ඩේ ආනයනික මිල, අපි ගෙන්වන ලද භාණ්ඩේ ආනයනික මිල රුපියල් 3500යි. එහෙමනම් 3500ක භාණ්ඩේ බදු සහිත වටිනාකම කීයද? හොයන්නේ කොහොමද? ආනයනික වටිනාකම 100ක 155යි. එහෙමනම් 3500ක සෙවීමට 100න් 155 ගුණ කිරීම 3500. අන්නේ ප්‍රකාශනයේ සුළු කරාම එකවරම පිළිතුර 5435යි කියන එක ලබා ගන්නට පුළුවන්. මේක ඉතා වැදගත්. එහෙමනම් දුවේ පුතේ බදු සහිත මිල 5435 කියන පිළිතුරට පහසුවෙන් යන්නට පුළුවන්. ඒ වගේම දුවේ පුතේ තාමත්ම කෙටියෙන් අපි තව එක ගැටලුවක් බලමු, උත්සාහ කරමු. දැන් අපිට තියෙනවා රුපියල් 240,000ක් වටිනා යතුරු පැදියක් සඳහා රුපියල් 48,000ක එකතු කළම අගේ මත බද්දක් ගෙවීමට සිදුවේ නම් අය කළ බදු ප්‍රතිශතයේ සොයන්න. ප්‍රතිශතය ගණනය කිරීමටයි තියෙන්නේ ඉතා පහසුයි. කීයටද 40,000ක් අය 48,000ක් අය කරේ? 240,000ක් වටිනා භාණ්ඩයට. එහෙමනම් අපි මේ බදු මුදල සහ වටිනාකම භාගයක් ලෙස ලියනවා 48,000 යට 240,000. එහෙමනම් 240,000න් 48,000 නම් 100ට කීයද? මේ ප්‍රකාශනයේ සුළු කරාම 120යි කියන එක අපිට පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තවත් අපි එක ගැටලුවක් බැලුවොත් 145ක තීරු බද්දක් ගෙවා පරිගණකයක් නිදහස් කර ගැනීමට රුපියල් 72,500ක් ගෙවීමට සිදුවිය. පරිගණකේ ආනයනික වටිනාකම සොයන්න. අන්න දුවේ පුතේ බදු සහිත මිල දීලා තියෙනවා. ආනයනික වටිනාකම කියන්නේ බදු රහිත මිල සොයා ගැනීමට තියෙනවා. එහෙමනම් මේ ගැටලුව ඉතා වැදගත්. මෙන්න මේ ගැටලුවට යා යුතු එකම ක්‍රමය තමයි අපි අර මුලින් සඳහන් කළ ගැටලුවේ දෙවන ක්‍රමය. ඒ කියන්නේ අපි මෙහිදී මුලින්ම බදු ප්‍රතිශතයේ අදහස කල්පනාවට ගන්නට ඕනි. ප්‍රතිශතයේ අදහස කුමක්ද? 145යි. ඒ කියන්නේ රුපියල් 100ක් වටිනා භාණ්ඩය බද්ද සහිතව 145ක් වේ. ආනයනික වටිනාකම 100ක් වන භාණ්ඩේ බදු ගෙවීමෙන් පසු වටිනාකම 145යි. අන්න ඉතා වැදගත් දත්තේ. එහෙමනම් දුවේ පුතේ මේකේ අපට සොයන්න තිබෙන්නේ බදු රහිත මිල, නැත්නම් ආනයනික වටිනාකම. එහෙමනම් මෙන්න මේ ක්‍රමයේදී අපි මුලින් ලියන්නේ දන්නා දත්තය, නැත්නම් දන්නා මිල, පසුව ලියන්නේ නොදන්නා මිල, නොදන්නා දත්තය. දැන් මේ ගැටලුවේ දන්නා දත්තය තමයි බදු ගෙවීමෙන් පසු වටිනාකම. බද්ද සහිත මිල තමයි දන්නා දත්තය. නොදන්නා එක තමයි ආනයනික වටිනාකම, එහෙම නැත්නම් බදු රහිත වටිනාකම. දුවේ පුතේ ලියන්නට ඕනන්නේ කුමක්ද? මුලින් අපි ලියනවා දන්නා දත්තේ. ඒ කියන්නේ බදු සහිත මිල වම් පැත්තේ ලියනවා, නොදන්නා දත්තේ බදු රහිත මිල, නැත්නම් ආනයනික වටිනාකම දකුණු පැත්තේ ලියනවා. දැන් අපි ප්‍රතිශතයේ අදහස ගමු. බදු සහිත මිල, බදු රහිත මිල. එහෙමනම් 145යි බද්ද, රුපියල් 145ක් බදු සහිත වන භාණ්ඩේ බදු රහිත වටිනාකම 100යි. එහෙනම් බදු සහිතව 145යි, බදු රහිතව 100යි. එහෙමනම් බදු සහිතව 72,500 එක කීයද? අපි සුළු කරනවා 72,500 ගුණ කරනවා 72,500 ගුණ කරනවා 145න් 100න්. 145න් 100න් ගුණ කරාම ඔබට පිළිතුර රුපියල් 50,000ක් බව ඉතා පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි සාකච්ඡා කරා 10 ශ්‍රේණියේ බදු වර්ග පිළිබඳ මාතෘකාවේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප තුනක්. මේ ඉගෙනුම් සංකල්ප තුන යටතේ වරිපණම් බදු, ඒ වගේම තීරු බදු, වැට් බදු, සෙවීම අදහස, ඒවා සොයන්නේ කොහොමද, ඒ වගේ විවිධ අවස්ථාවේ ගැටලු කොහොමද විසඳන්නේ කියන එක තමයි පුතේ අපි අද සාකච්ඡා කරේ. එහෙමනම් දුවේ පුතේ අද දවසේ අපේ කාලය නිමාවටපත් වෙනවා. ඒ නිසා මෙන්න මේ මාතෘකා තුන යටතේ 10 ශ්‍රේණියේ තිබෙන 10 ශ්‍රේණියේ ප්‍රතිසත මාතෘකාවේ ගැටලු අද අනිවාර්යයෙන්ම ඔබ විසඳන්නට උත්සාහ කරන්න. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ 2016 2017 18 19 20 යන පහසුකම් විභාග ප්‍රශ්න පත්‍ර එකතුව ඔබ ළඟ තබා ගන්න. ඒ ප්‍රශ්න පත්‍ර එකතුවෙත් මෙන්න මේ බදු වර්ගාසිතව ලැබී තිබෙන ගැටලු විසඳීමට උත්සාහ කරන්න. ඉතින් ඒවා විසඳලා ඔබගේ පිළිතුරු ඔබේ ගුරු මෑණිවරු පියවරු සමග බෙදා හදා ගන්න කියා ආරාධනා කරමින් යලිත් දවසක මෙවැනිම මාතෘකාවක් ඔස්සේ දැනුම හදා බෙදා ගැනීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ පාඩම අපි නිමාව දකිනවා. ඔබට ජයෙන් ජයම වේවා. නිවසටම වී ඉඳගෙන ගණන් සෑදීමයි ඔබට පවරන කාර්යයේ. ඔබට බොහොම ස්තුතියි.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ ගණිතය පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්තු ගුරුතුමන්.
ඌවේ ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.